ඊළඟට ගරු හේෂාවිතාන්ගේ මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් තියෙනවා ඔබතුමාට පිළිතුරු කතාව සඳහා.
ස්තුතියි ගරු සභාපතිතුමනි, අද දින ගෙනාපු මේ යෝජනාව වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුති කතාව කරපු අපේ ගරු විජේදාස රාජපක්ෂ මහත්තුමා පිළිතුරු කතාව කිරීම, ඒ වගේම ස්ථිර කරපු උපුල්ගලපත්ති මන්ත්‍රීතුමා, වසන්ත යාප බණ්ඩාර මන්ත්‍රීතුමා, කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා සහ එස්.එම්. ශාරප් මන්ත්‍රීතුමා අදහස් දක්වමින් අපි බලාපොරොත්තු වුණේ, මං හිතන්නේ දේශපාලන ભેදයකින් තොරව, පක්ෂපාත ભેදයකින් තොරව මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මේ වගේ යෝජනාවක් තුලින් සමාජයට පණිවිඩයක් දෙනා වගේම තොර ඇමතුමා කිව්වා වගේ මේක මෙතනින් නොනැවති මේක නීතියක් බවට පත් කරන්න, මේ නීති සකස් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද අවාසනාවට කාරණාව අපි ගේන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මං හිතන්නේ 100%ක්වත් අපේ පාර්ලිමේන්තුව තුළ මෙතනින් එහාට මේක ක්‍රියාත්මක වෙනවා අපි දැකලා නැහැ. අපි එකකට සතුටු වෙනවා, තරුණයන්ගේ ඇතිවරණවලදී තරුණ දායකත්වයේ නැත්තම් සම්බන්ධතා වැඩි කරන්න අපි ගෙන ආපු යෝජනාවක් අද ගොඩක් දුර ගිහිල්ලා තියෙනවා. ඒක ඇත්තරම ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගෙන ආපු මන්ත්‍රීවරයාට අපි ගෞරවය පුද කරනවා. ඒක ඉදිරියට අරන් යන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මේ යෝජනාවත් අතිශය වැදගත්. මේ යෝජනාවට අදහස් දක්වපු සියලු දෙනා සාධනීයව කරුණ ඉදිරිපත් කළා. මම හිතන්නේ මේ යෝජනාව මොකක්ද කියන එක ගැන හරයාත්මක අවබෝධයකින් තොරව කතා කර අපේ මම දන්නේ එතුමාගේ භාෂාව පිළිබඳව ගැටලුවක් ඉඳෙන්නේ නැති මේ අපේ විශාරද මන්ත්‍රීතුමා ත්‍රස්තවාදයක් ගැන අපි මේ කතා කරේ මේ රටේ සාමාන්‍ය අහිංසක මුස්ලිම් දමිළ සිංහල ඇතුළු අනෙකුත් සියලු ජනතාවට සාධාරණයක් වන විදියට දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත් වෙලා තියෙන ආගමික අන්තවාදින් දුරස් කරන්නේ. ඒක මම උදාහරණ ගත්තේ බෞද්ධාගමිතේ. ඒ නිසා එතුමට හිතුණත් දැන් මම මේ කතා කරන්නේ මුස්ලිම් ආගමට විරුද්ධව ත්‍රස්තවාදයේ. ඒකට නෑ, අපි මුස්ලිම් ජනතාවත් එක්කත් දමිළ ජනතාවත් එක්ක සහෝදරාත්මකව ජීවත් වෙන්න පුළුවන් රාමුවක් හදාගන්න, ඒක විනාශ කරන දේශපාලනඥයන්ට ඉඩ නොදෙමු කියන තේමාවත් එක තමයි මේක අපි ඉස්සරහට අරගෙන යන්න ඕන. ඉතින් මම හිතනවා ඉතාම සාධනීය ඇත්තම විශ්වාසවන්ත පිළිතුරක් ගරු අමාත්‍යතුමාගෙන් ලැබුණා. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ රටේ අධිකරණ අමාත්‍යවරිය විදියට වර්තමානයේ මේ ගෙන තියෙන පියවරන් ටික මම හිතන්නේ අනාගතයේ දවසක අපේ අනාගතයේ කියයි මේ වෙන්න ඕන ප්‍රගතිශීලී ක්‍රියාදාමයන් රාශියක් ගන්න ඉවහල් වුණා කියලා. මොකද සමහර අපි දැකලා තියෙනවා අධිකරණ අමාත්‍යවරු මේ මොකද්ද පරාසය කියන අවබෝධයක් නැතුව නිකන් අමාත්‍ය ධූරයේ අවුරුදු 4-5 ගෙවලා යන අමාත්‍යවරු බිහි වෙලා තිබිච්ච වෙලාවක මේක ඉතාම අවශ්‍ය වෙලාවක්. මොකද රටක් ඉදිරියට යන්න නම් ඒ අර්බුද සියල්ල නිමා කරගන්න රටේ නීතියක් නිර්මාණය වෙනවා. ඒ නීතිය මං හිතන්නේ යල්පැන කියපු නීතියක් නෙවෙයි, ඒක රටේ ඒ සමාජ තත්ත්වයත් එක්ක වෙනස් වෙන්න ඕන. ඉතින් මම ඒකයි ඔබතුමාට කිව්වා අපි තව ගොඩක් ඉස්සරහට යන්න අවශ්‍යයි. රටක් විදියට අපි එක තැන පල් වෙන්න හොඳ නෑ. ඔබතුමා කිව්ව දැන් මම කැමති මේ පිළිගන්නෝ විපක්ෂය කියන්නේ සාම්ප්‍රදායික නොවිය යුතුයි. විපක්ෂය කියන්නේ මේකේ තියෙන හරයාත්මක කාරණා අවබෝධ කරගෙන උත්තර දෙන්න ඕන. නමුත් ගරු ඇමතුමනි, ඔබතුමා උදාහරණයට ගත්තේ යෝජනා දෙකෙන් දෙවණියට කියපේ එක මැතිවරණ පියදන් නියාමනය කිරීම අනිවාර්යෙන් වෙන්න ඕන. හැබැයි අපි විපක්ෂයේ විදිහට මේ වෙලාවගෙන ඔබතුමා නීති හදයි, අපේ රටේ මේ වෙනකොට දීලා තියෙන පහුගිය නිර්මාණය කරපු නීතිත් එක්ක මේ වගේ නීතියක් ගෙනාවට පස්සේ පාලකයා ඒක අතකොලුවක් කරගන්න පුළුවන් විපක්ෂයට තඩි බාන්න. මොකද විපක්ෂයේ ටික නියාමනය වෙයි ආණ්ඩුවේ ඔය කියන ආණ්ඩුවේ සමහර ඔබතුමා ඒක සත්භාවයෙන් ගිර නීතියක් තමයි. රටේ නීතියක් හැදෙන්න ඕනි. එතනින් පස්සේ නීතිය ක්‍රියාත්මක වීමේ දෝෂ තියෙනවා නම් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන. හැබැයි මේ මොහොතේ අපේ රටේ මැතිවරණයක් දිනන්න ඕනෑම කැතවැඩක් කරන පාලකව මේ මෑත කාලේ අපි දැකපු නිසා මං හිතන එක දුර්වලකමක් එක හානිකර තත්ත්වයක් එතන තියෙන සැකයක් නිර්මාණය වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. නමුත් මම අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව ඉස්සරහට යන රටක් විදියට සමාජය දියුණු සමාජයක් කියලා ලෝකෙට පෙන්වන්න නම් මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මැතිවරණයට ඉදිරිපත් වෙන මන්ත්‍රීවරයාට පුළුවන් වෙන්න ඕන තමන් කොහොමද මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න කියලා. නැත්තම් ජාවාරංකාරයෝගේ උදව්ව අරගෙන mantri vela mantri ivareya vela අන්තිමට දැන් අපි දන්න ඇමතිවරු ඉන්නෝනේ මේ තනිකර ජාවාරංකාරයෝගේ සාක්කු ඉන්නේ මේ පේන්නේ කයක් විතරයි තියෙන්නේ ඇමති පුටුවේ මනුස්ස ශරීරය විතරයි මෙහෙවන්නේ කවුරු හරි ව්‍යාපාරිකයෝ ඉතින් ඒ තත්වෙට නොනැවටි වැටෙන්නේ නැතුව මේක අරගෙන යන්න පුළුවන් මිනිස්සු බිහි කරන්න මම දැන් නීති සම්ප්‍රදානය විය යුතුයි අපි අගය කරන ඔබතුමාගේ ප්‍රයත්නය ඉතින් මම අවසාන වශයෙන් කියනවා අපේ රටේ දහම් පාසල් පද්ධතිය අපේ රටේ සියලු මාගම් වල දහම් පාසල් පද්ධතිය නගා සිටවන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ මම හිතන ආණ්ඩුවේ අවධානය ගිලිහිලා ගිහිල්ලා තියෙන සීමාවක් තුල අඩුම තරමේ කිසිම ආකාරයක මම අවසන් කරනවා කිසිම ආකාරයක සහයෝගයක් ශක්තියක් දෙන්නේ නැහැ දහම් පාසල් ව්‍යාපාරය අපි පාසල් යන කාලේ දිවිච්ච තත්ත්වයට පහළට වැටලා තියෙනවා මම හිතන්නේ ඒක ඉදිරියට අරගන්න ඕන ඒ වගේම මම කියපු එක මම හිතනවා අවස්ථාන වශයෙන් කියනවා බෞද්ධාගමිකයෙක් විදියට මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රධාන නායක ස්වාමින් වහන්සේලාට බුද්ධාගම බේරගන්න දැවැන්ත මෙහෙයක් කළ යුතු වෙලාවක් ඒ වෙනුවෙන් පෙරට එන්න කියන ගෞරවනීය ඉල්ලීම කරමින් අද මගේ මේ පෞද්ගලික mantri යෝජනාවට සහයෝගය දක්වපු සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුති පුද කරමින් මගේ වචන කිපවසන
ස්තුති ගරු මන්ත්‍රීතුමා මීලන් ඔව් අධිකරණ මැතිතුමා
ඒගන්නේ ගරු හේෂවිතාරණ මැතිතුමා සඳහන් කරා හුඟක් වෙලාට අපි පෞද්ගලික mantri යෝජනා ගෙනාපුවම ඒකින් එතන විවාද කරලා තිනේ නතර වෙනවා කියලා. මම යෝජනා කරන එතුමාට ඔබතුමා ඉල්ලීමක් කරන්න ලිඛිතව ගරු කතානායකතුමාට ජාතික සමගිය ප්‍රතිසන්දානයේ සඳහා තීරින් කාරක සභාවක් පත් කරන්න කියලා මේ තරුණ mantriතුමන්ලා එකතු කරගෙන යෝජනාවලියක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට ඔබතුමාගේ මේ සියලු දේවල් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්.
ස්තුතියි ගරුමතුමා ගරු හේෂාවිතාන මන්ත්‍රීතුමා විසින් කරන ලද අද දින න්‍යායපත්‍රයේ අංක 3 දරන යෝජනාවට සභාව එකඟද
yes
ස්තුතියි ගරුමතුමා මීළඟට අද දින න්‍යායපත්‍රයට අනුව යෝජනා අංක 4 ඉදිරිපත් කිරීම සඳහා ගරු ඩලහසල්පිරි මහත්මයා ඔබතුමාට විනාඩි 10 කාලයක් තියෙනවා
බෙහෙවින් මිස්තුතියි මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි මගේ මේ යෝජනාව ඉදිරිපත් කරන්න පෙරක විනාඩියක් මගේ කාලින් මම ගන්නවා එකක් තමයි හේෂා විතානගේ මන්ත්‍රීතුමා ප්‍රමුඛයේ තරුණ මන්ත්‍රීවරු අපේ ගරු අධිකරණමැතිතුමා නිවර්දිව ප්‍රකාශ කරපු ආකාරයට රටේ අනාගතය ගැන දැකලා කුමන මුහුණුවරකින් හෝ වෙන ආගමික අන්තවාදය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්නේ කියලා මෑත කාලීන අපේ යුගයේ වැඩිම නීති රීති ප්‍රමාණයක් සම්පාදනය කරපු මගේ මිත්‍ර අධිකරණමැතිතුමාගෙන් ඉල්ලීමක් කරා ඒක යෝජනාවක් විදියට ඔබතුමා නිවැරදිව සඳහන් කරපු ආකාරයට කතානායකතුමා හරහා ඒ තීරීම් කාර්ය සභාවපත් කිරීම ඉතාම යුගී අවස්ථාවක් කියලා කියන එක අවධාරණය කරනවා දෙවනිව මේ මොහොතේ අපේ මහජන ගැලරි එකේ ඉන්න අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ගෞරවනීය මන්ත්‍රීවරයෙක් අඩෙක්කල නාදන් මන්ත්‍රීතුමාගේ ආරාධනාවෙන් පැමිණි ගරු සභාපතිතුමනි මන්නාරම ශාන්ත සේවීය බාලිකා විද්‍යාලයේ ආදරණීය දියණියන් සහ ගුරු මණ්ඩලය අපි පාර්ලිමේන්තුව විදියට ඒ සිළු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නා බව සඳහන් කරන්නට උන කනගාටු වෙනවා ඔබේ ආදරණීය මව් භාෂාව දමිළ භාෂාවෙන් මේ ඔබව ආමන්ත්‍රණය කරන්නට මට හැකියාවක් නොමැති වීම පිළිබඳව දැන් අපේ මාතෘකාවට එනවා ගරු සභාපතිතුමනි මගේ යෝජනාව අපොස්සප උසස් පෙළ මෙතනත් ඉන්නෝ උසස් පෙළ කරන ලියනියන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසු සිසුවියන් ලබා ගන්නා ඉසඩ අගය මත ඉසඩ් ස්කෝ එක මත සියලුම රාජ්‍යංශයේ උසස් පෙළ සුදුසුකමක් වන රැකියා පුරප්පාඩු පිරවීම තමයි යෝජනාව රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී පැවති හා පවත්නා ආණ්ඩු විසින් දේශපාලන පක්ෂපාතිත්වය මත හෝ පෞද්ගලික රුචි අරුචිකම් මත අනුගමනය කරන ලද ප්‍රතිපත්ති රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල හානියක් සිදු කර ඇති හේයින්ද ඒ හේතුවෙන් දැඩි දේශපාලනීකරණයකට ගොදුරු වී ඇති රාජ්‍ය සේවය මුළුමනින්ම ස්වාධීන කර ගැනීමට අවශ්‍ය වන හේයින්ද අධ්‍යාපන සුසුකම් මත පමණක් රැකියා ලබා දීමේදී දක්ෂ හා සුදුසුකම් සහිත දරුවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටුවන බැවින්ද තරුණ අසහනය මෙමගින් මුලිනුපුටා දැමීමට මාර්ගයක් විවෘත වන හේයින්ද දිස්ත්‍රික්කයක් තුල ඇතිවන පුරප්පාඩු අදාළ දිස්ත්‍රික්කයේ තුල පදිංචිකරුවන්ට හිමිවීම හරහා රැකියාලාභීන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය මෙන්ම ඉහළම කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් රාජ්‍ය සේවයට ලබා ගැනීමට අවකාශ උදාවන හේයින්ද සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා අධිකාරී මණ්ඩල සහ පළාත් සභා අනුබද්ධ සියලුම ආයතනයන්හි රැකියා පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසු සිසුවියන් ලබා ගන්නා ZD අගයම් සැලකිල්ලට ගැනීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබිය යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටී. මේක තමයි ගරු සභාපතිතුමනි මුලසනේ මගේ යෝජනාව. මේ යෝජනාවේ පසුබිම කුමක්ද? ඔබතුමා දන්නවා අපේ කලාපය විතරක් නෙවෙයි මුළු ලෝක සිතියම ගත්තොත් ගරු අධිකරණ ඇමතිතුමනි වසර 40ක් දශක 4ක් තුල ආයුධ සන්නද්ධ තරුණ නැගිටීම් තරුණ අසහනය කියලා කියන වචනෙන් අපි මේක හඳුන්වනවා දශක 4ක් තුල උතුරේ දකුණේ තරුණ නැගිටීම් තුනක් වෙච්ච රටක් මේ රට අපි පුණ්‍ය භූමියක් කියලා කියන පිම් බිමක් කියන ඇත්ත හැබැයි මේ පිම් බිම රුධිරයෙන් තරුණයන්ගේ රුධිරයෙන් තරුණියන්ගේ රුධිරයෙන් තෙත් වෙලා තියෙන අවුරුදු 40ක් ඇතුළත තෙවතාවක් මේ සම්බන්ධයෙන් කරුණු හොයා බලපු කොමිෂන් සභාපත් කරා නොඑක් විසඳුම් හෙව්වා අවසාන විසඳුම උනේ තරුණ අසහනයට පිළියමක් හොයන්නටයි කියලා එසදා යෝජනා රාශියක් ක්‍රියාත්මක වෙලා තියෙනවා මම ඒක ගැන කතා කරන්න කාලය නාස්ති කරන්නේ නැහැ ඒක එක කාරණාවක් තරුණයන්ගේ අසහනය ඊළඟට ඔබතුමා දන්නවා අපරටේ මැතිවරණ ක්‍රමය ආරම්භ කරපු දවසේ ඉඳලා මෑත අවසාන මැතිවරණය දක්වාම අපේ මැතිවරණ වෙළඳපොලේ මැතිවරණ වෙන්දේසි පොලේ ඉහළම ලන්සුව හම්බෙන භාණ්ඩය තමයි රැකියාව. මගේ ජීවිත කාලය තුළදී මම අපේක්ෂකයෙක් වශයෙන් තරග කරද්දී පවා මම දැකලා තියෙනවා මැතිවරණේදී රැකියා ෆෝම් ටික බෙදෙනවා. රැකියා පොරොන්දුව දෙනවා. අම්මා තාත්තා ගමේ ශාඛා සමිතිය පිටවෙන ඇවිල්ලා දූට පුතාට රස්සාව ගන්න ඕන නිසා. බදුල්ලේ දැනුත් බෙදෙනවා. මේ වෙලාවෙත්. මේක අසම්මතයි. නමුත් අප්‍රසන්න පුරුද්ද අපේ මැතිවරණ දේහය පුරා පැතිරලා තියෙනවා. මැතිවරණ ක්‍රමයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒක යම් ප්‍රමාණිකෙන් මුළු නුපුටා දමන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි මේ යෝජනා කරන්නේ. මම ඇමතිවරයෙක් විදියට මේ ඉදිරිපත් කළ යෝජනාවට ගරු ඇමතිතුමනි 2020 පෙබරවාරි මාසේ කැබිනට් අනුමැතිය පවා අරගෙන තියෙනවා මේ ඉසඩ අගය ප්‍රසංස්කරණය කරන්න වූ යෝජනා දෙකකට. කැබිනට් අනුමැතිය හම්බෙච්ච යෝජනාවක් මම මේ ගෙනාවේ. ඊට අමතරව කුසලතාවාදය ගැන අපේ රටේ සාකච්ඡාවක් තියෙනවා. මෙරිටොක්‍රසි ගැන කුසලතාවාදයක් ට ඉඩක් නැහැ කියලා කියනවා. ඒක ඇත්ත බොහෝ තැන්වල. අද අවංකවම ගත්තොත් අද විතරක් නෙමෙයි ආණ්ඩුව නිල් පාට ආණ්ඩුවක් වුණත් කොළ පාට ආණ්ඩුවක් වුණත් රතු පාට ආණ්ඩුවක් වුණත් රැකියා ලබා දීමේදී අද ආණ්ඩුවේ දේශපාලඥයා තමන්ගේ හිතවතුන්ට රැකියා ප්‍රදානය කිරීම ඒක අලුත් දෙයක් නෙමෙයි විලාසිතාවක් නෙමෙයි. සමහරු මැතිවරණ වේදිකාවට ඇවිල්ලා කියනවා මම මේ දිස්ත්‍රික්කේ රස්සාවල් 7000ක් දීලා තියෙනවා කියලා. 8000ක් දීලා තියෙනවා කියලා කියන අය ඉන්නවා. 15000ක් දීපු අය කියලා අය ඉන්නවා. මේ කොහොමද මේක දෙන්නේ? කාටද මේක දෙන්නේ? Tamanta දේශපාලන වශයෙන් කැපවීම කරපු අය තෝරගෙන දෙනවා සුදුසුකම් තියෙන අය පැත්තකට යනවා. මේ සංස්කෘතියට නැවතීමේ ලකුණක් තියන්නට ඕන. ඒ විතරක් නෙමෙයි. අනෙක් පැත්තෙන් අපේ රටේ මැතිවරණ වලදී විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධානම බලාපොරොත්තු වුණේ තරුණ පරම්පරාවේ සිස්ටම් එකක් ඉල්ලලා සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරා. සිස්ටම් චේන්ජ් එකක් නිකන් වේදිකාවෙන් වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. සිස්ටම් චේන්ජ් එකක් ඕපපාතික වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ නිසයි මේ යෝජනාව කරන්නේ. මම විශ්වාස කරනවා විජේදාස රාජපක්ෂ මැතිතුමා වැදගත් පියෙක්, වැදගත් දේශපාලඥයෙක්. අපේ අධ්‍යාපන ඇමතිතුමා මේකට පිළිතුරු දෙන්නේ නෝ. වැදගත් පියෙක්, වැදගත් දේශපාලඥයෙක්. කැබිනට් මණ්ඩල නියෝජනය කරමින් ඔබතුමාලා දෙදෙනා ඉන්නවා. මම විශ්වාස කරනවා මේ යෝජනාවට සක්‍රීය බවක් දෙන, ජීවයක් දෙන්න ඔබතුමාලා කටයුතු කරයි කියලා. මේ යෝජනාව මොකද කියන්නේ? ගරු ඇමතිතුමනි, උසස් පෙළ සුදුසුකමක් වන රැකියාවල් රාශියක් තියෙන මේ රටේ. ඒකට විභාග තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් මොරොලෙස් අවම වශයෙන් විභාග 400ක් විතර තියෙනවා අවුරුද්දකට. හැම අවුරුද්දෙම නෙමෙයි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ග්‍රාම නිලධාරි විභාගය තියෙනවා. සුදුසුකම් මොකද? අපසප උසස් පෙළ. ඒ වගේ විභාග රාශියක් තියෙනවා. බන්ධනාගාර සේවයට බදවා ගැනීම විභාගය තියෙනවා. ශ්‍රී ලංකා දූත මණ්ඩල කළමනාකරණ සේවා විභාගයේ පුරප්පාඩු පිරවීමට විභාගයක් තියෙනවා. සම්මුර්ති නිලධාරි පත්වීම් දෙනවා. කෘෂි පරීක්ෂණ නිලධාරි පත්වීම් දෙනවා. මේකේ රාශියක් තියෙනවා. මම නාම ලේඛනය කියන්නේ නැහැ. මගේ ළඟ තියෙනවා ඒ විභාග පවත්වන ආකාරය. විභාග පවත්වන්නේ නැතුව ඇමතිවරයා සාක්කුවෙන් දෙනව විදියට හැම ආණ්ඩුවක් යටතේම පත්වීම් ටික දෙනවා. තමන්ගේ හිතවතුන්ට මනාපය බලාගෙන, ඡන්දය බලාගෙන. මේක විශාල අසාධාරණයක්. එස අපි යෝජනා කරන්නේ කරු ඇමතිතුමනි, උසස් පෙළ විභාගයෙන් පස්සේ ඉසිඩ අගේ මත කට් ඔෆ් මාක් එකක් එනවා. ඒක විද්‍යා අපි හිතමු වෛද්‍ය පීඨයට 2.1ක්. මාතර දිස්ත්‍රික්කයේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔම නීති පීඨයට 1.9යි. විද්‍යා පීඨයට 0.82යි. එතකොට ඒ දිස්ත්‍රික්කේ තියෙන, මම මගේ දිස්ත්‍රික්කයේ උදාහරණයක් විදිහට ගන්න, මාතර දිස්ත්‍රික්කේ තියෙන ග්‍රාම නිලධාරි පුරප්පාඩු සංඛ්‍යාව 25ක් නම් ඒ අවුරුද්දේ.
ඕඩර් ප්ලීස්. මූලාසනය සඳහා ගරු උදේ කුමාර මන්ත්‍රීතුමා, බේලු කුමාර මන්ත්‍රීතුමා.
It's up to the people. ගරු සභාපතිතුමනි, මම පැහැදිලි කරින් කරගෙන ආවේ උසස් පෙළ සුදුසුකමක් වන, මම මේ උදාහරණයක් විතර ග්‍රාම නිලධාරී වෘත්තිය තෝරගන්නවා. මෙතන උදාහරණයක් විතර පැහැදිලි කරන්න. ඒ නිලධාරීන් ඉල්ලීමක් කළා තියෙනවා උපාධිය සුදුසුකමක් බවට පත් කරන්න කියලා. හොඳ යෝජනාවක්. මම මේ පැහැදිලි කිරීම කරන්න උදාහරණයක් විදියට. දැන් මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් කට් ඔෆ් මාක් එකක් නියම වෙන උසස් පෙළෙන් පස්සේ යුනිවර්සිටි ඉන්ටේක් එකට අදාළවයි මේක තීරණය වෙන්නේ. ඒතර ඒක එක පීට වලට බඳවා ගැනීම සඳහා වෙන ගිහිල්ලා විද්‍යාපීඨයට ගිහිල්ලා අපිට පුළුවන් තීරණය කරන්න. ඒ දිස්ත්‍රික්කේ පුරප්පාඩු 25 නම් තියෙන්නේ ඒ අවුරුද්දේ ග්‍රාම නිලධාරි. අපි කියනවා මාතර දිස්ත්‍රික්කේ ග්‍රාම නිලධාරි අපි වෙනම විභාගයක් තියන්න ඕනේ නැහැ, කාලිනාසි කරන්න අවශ්‍ය නැහැ.
ගරුමන්තුමා කෙටියෙන් අවසන් කරා නම්
ග්‍රාම නිලධාරි වරුන් බදවා ගැනීමේදී 0.76යි 0.78 අතර ග්‍රාම නිලධාරි. කෘෂි පරීක්ෂණ නිලධාරි මෙන්න මේ අගය. මේ විදිහට දුන්නම කට් ඔෆ් මාක් එක ඇවිල්ලා මේක ප්‍රකාශයට පත් වුණ හැටියේ මේ රටේ හැම අම්ම කෙනෙක්ම, හැම තාත්ත කෙනෙක්ම, හැම දුවෙක්ම පුතෙක්ම දන්නවා තමන්ට ලබා ගන්න පුළුවන් රස්සා මොකක්ද කියලා. කිසිම දේශපාලඥයක කාර්යාලය පිටිපස්සේ කැන්වසින් යන්න, කොළඹ මේදිනේට එන්න, රස්සීම්වලට සෙනගදින්න කිසිම දරුවෙක් මෙහරා යොමු වෙන්නේ නැහැ. රැකියාව ලැබෙන්නේ තමන්ගේ සුසුකම අනුව. ඒක තමයි මේ යෝජනා පදනම. දෙවෙනි පදනම වෙන්නේ රැකියාව ලැබෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කෙට. එතන කොළඹ ඇවිල්ලා බෝඩින් හොයාගෙන ඇත නూరు ගිහිල්ලා මාතර ළමයා මාතර කෙනා නూరు කෙනා මොනරාගල ගිහිල්ලා එහෙම විනාශ වෙන අවශ්‍ය නැ කාලය. එසම මේක පළදායි යෝජනාවක් විදියට මේ යෝජනාව ඉදිරිපත් කරනවා. උතුමමට අවසන් කරන්න කියලා කිව්වා. මම ඉල්ලීමක් කරනවා ගරු අධිකරණතුමා, මේලා ඉන්නවා අධ්‍යාපනතුමා පිළිතුරු දෙන්න එනවා, පාර්ලිමේන්තුවට රැඳිලා ඉන්නේ තුමා. ඒ නිසා පාර්ලිමේන්තුව විදියටම මේ මැතිවරණයක් ආසන්න වෙලාවේ දේශපාලන පක්ෂවලට මම ආරාධනාවක් කරනවා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට මෙම ප්‍රායෝගික යුක්ති සහගත සාධාරණ යෝජනාවක් ඉදිරිපත් ඇතුළු කරන්න කියලාත් මම ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක් කරමින් මේ යෝජනාව යථාර්ථයක් කරගන්නට අර හේෂ කිව්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනාවල් සාකච්ඡා වෙනව විතරයි කවදාකවත් ඵලදායි තත්ත්වයක් ඇති වෙන්නේ 1%කට පමණයි කියලා. මම ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, මම ඉල්ලීමක් කරනවා මෙවැනි යෝජනාවක් රටක අනාගතවාදී යෝජනාවක්, තරුණයන්ට බලාපොරොත්තු ඇති කරන යෝජනාවක්, දේශපාලනයේ මිදිලා දේශපාලන එපා වෙච්ච දේශපාලකයන්ට පරිභව කරන දේශපාලනය ප්‍රතික්ෂේප කරපු මැතිවරණ ක්‍රමය වලින් විතන් වෙච්ච මේ රටේ තරුණ පරම්පරාවට යම් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් විදිහේ යෝජනාවක් බැවින් එය යථාර්ථයක් බවට පත් කරගන්නට මේ සභාවේ සහාය ලබා දෙන්නට කියලා ඉල්ලා හිටමින් මම නිහඬ වෙනවා බේවින් විසුතේ.
Thank you. Motion second by Honorable Vasanthaya Pabandara. You have 5 minutes.
Thank you very much for giving me this opportunity, Honorable Presiding Member. First of all, I would thank Honorable Dala Salaperuba to deliver this very important proposal to this parliament. I think in the future, actually, this parliament will be use this proposal effectively. Mama me avasthave kiyanna ona ape ගරු සභාපතිතුමනි මේ යෝජනාව ඉසෙඩ්ස්කෝ අගය තුලින් ඒ අගයට වටිනාකමක් ලැබෙන විදිහට රජයේ පත්වීමවලදී ප්‍රමුඛතාවය දෙන්න කියන එක තමයි එතුම යෝජනා කරන්නේ. අපි දන්නවා අද වෙනකොට උසස් පෙළ හදාරන ළමයි ප්‍රමාණවත්මකව අඩු වෙමින් යනවා. මොකද හේතුව යමක්කමක් තියෙන ළමයි උසස් පෙළ කරන්නේ නැතුව ඒ අය විදේශ විශ්වවිද්‍යාලවල පදනම් පාඨමාලා කරලා ඔවුන් විදේශගත වීමට යනවා. ඒ නිසා උසස් පෙළ කියන පන්තියමින් ඉදිරියට සමහරක් විට මේක ශූන්‍ය කරා යන්න පුළුවන්ද කියන යයිද කියලා අපිට සැකයකුත් ඇතිලා තියෙනවා. ඔබතුමත් මමත් මේ උසස් පෙළ දරුවන්ගේ ගුරුවරයෙක් විදිහට සෑහෙන කාලයක් හිටියා. ඇත්තටම මේ දරුවන්ට විශාල වටිනාකමක් ලැබෙනවා මේ ඉසඩගේ මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරන්න පුළුවන් නම්. ඇත්තටම තරුණ දරුවෝ මේ උසස් පෙළට මහන්සි වෙනවා අවුරුදු දෙකකට වැඩි කාලයක්. ඔවුන් විශාල අරගලයක ඉදිරිය තමයි මේ ප්‍රතිඵලය නෙලා ගන්නෙ. හැබැයි මේ නෙලා ගන්න දරුවන්ට සමහරලාට අවසාන ඉතුරු වෙන්නේ ත්‍රිරෝධ රථයක් හරි වෙනත් යම් කිසිදු සම්බන්ධයක් නැති රැකියාවකට තමයි ඔවුන්ට සමහරුට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා සභාපතිතුමනි ගරු ඩල සලාපෙරම මැතිතුමා මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා විදියටත් මේ රටේ අධ්‍යාපනයේ වටිනාකම් පිළිබඳවත් රටට ජාතියට ඔහුට කරන්න පුළුවන් හඬ නැගීම පාර්ලිමේන්තු ආරාමයේ කිරීම පිළිබඳව යලි වතාවක් ස්තුතිවන්ත වෙනවා. තරුණියෝ පිළිබඳව කතා කරද්දී ගරු සභාපතිතුමනි අපි පහුගිය කාලේ අර බෙල්ලුට අධ්‍යාපන නිකේතනයේ නැත්නම් సౌందర్య පීඨයේ පිළිබඳව අපි කතා කරා. බෙල්ලුඩ් මේ సౌందర్య පීඨය නිසා පහුගිය කාලේ චන්ද්‍රලේඛා පෙරේරා මැතිනිය සෝමසිරි මැදගෙදර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සාලි වෛචන්ද චන්ද්‍රලියනාරච්චි ප්‍රින්ස් උදේපියන්ත වගේ ලංකාවේ ජනකාන්ත ගායකයන්ට තෝ තැන්නක් ලැබුණා. මේ ආයතනයට රුපියල් ලක්ෂ 50ක් වියදම් කරලා මේක ගොඩදා ගන්න පුළුවන් කරු සභාපතිතුමනි. නමුත් රුපියල් ලක්ෂ 50ක් මේ තරුණියන් වෙනුවෙන් උසස් පෙළත් හදාරලා මේ වගේ ස්ථානයකට ඇවිල්ලා තමන්ගේ ශක්තිය මුවහත් කරගන්න පුළුවන්, දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන්, රටේ කලාලව බබලවන්න පුළුවන් මේ බෙල්ලුඩ් අධ්‍යාපන නිකේතනයේ වගේ ආයතන ගම්මාන ශක්තිමත් කරන්න නොදී එක ගරා වැටෙන තත්ත්වයට පත් කරලා තියෙද්දි තරුණ සේවා සභාව මොකද කරන්නේ? තරුණ සේවා සභාව ගරු සභාපතිතුමනි අද තියෙන යාපනයේ අද දින මියුසිකල් ෂෝ එකක් තරුණ සේවා සභාවෙන් කරන්නේ. මේකට රුපියල් ලක්ෂ 90ක් යනවා ඉන්දියාවෙන් ආටිස්ට්ලා ගේන්නේ. 15 හැටන් වල දින ලක්ෂ 90ක් යනවා ඉන්දියාවේ ආටිස්ට්ලාට. කල්පනා කරන්න සභාපතිතුමනි මේවද කරන්න තියෙන තරුණ සේවා සභාව විදියට? මේකට සල්ලි වෙන් කරලා තියෙන්නේ කවුද? මේකට කැබිනට් පේපර් එකක් දාලා දිනා ගරු සභාපතිතුමනි ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කරන ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 400ක් ඉල්ලුම් කිරීම කියලා තියෙන්නේ. එතකොට මේ තරම් මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ කොහොමද ගරු සභාපතිතුමනි? අපි ආනවා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගෙන් අපි ආනවා ඔබ නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛයක් මේ විදිහේ සටහනක් රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරු ලබන වියදම් අත්තිරුවන්න කියලා. අපි බෑන්ක්‍රොප්ට් වෙච්ච රටක ඉන්නේ. මේ බෑන්ක්‍රොප්ට් වෙච්ච රටක ඉඳගෙන අර තරුණයෝ ඉසට්කෝ ක්‍රමය යටතේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන අයට රැකියාවක් දෙන්න බැයි නම් අපි අහනවා මේක සාධාරණත්වයක් නෑ. නිරපරාධේ මේ වගේ නාස්තිකාර වැඩවල සල්ලි වේදම් කරන්න එපා. මේ තරුණියෝ වෙනුවෙන් මේක යොදවන්න පුළුවන්. බෙල්ලුඩ්ඩකට ඕනන්නේ ලක්ෂ 50යි. හැබැයි අදර මියුසිකල් ෂෝ එකේ ඉන්දියාවේ ආටිස්ට්ට ලක්ෂ 90යි. කල්පනා කරන්න සභාපතිතුමනි මොකද්ද මේ කරන නාඩගම? 9 වෙනිදා තිබ්බ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මේ වගේම සංගීතයක්.
මේ වගේම සංගීතය තිබ්බා. මේකේ ගෲප් එකට දුන්න 145ක්, අර ස්ටේජ් එකට 130යි, සවුන්ඩ් එකට 113යි, ඔක්කොම 188යි. කුලියාපිටියකට ගියා මිලියන 200ක් කියලා අපි කියන කුලියාපිටියකේ ඩෝම් විතර ගහුවා 12ක්. මේකේ ගරු සභාපතිතුමනි, ග්‍රවුන්ඩ් එක මඩ වුණා. ගවුන්ඩ් එක මඩ වුණාට පස්සේ චිප් ගල් විතරක් ගෙනවා කියුබ් 90ක්. මේ නාස්තිකාර වියදම කරන්නේ මේවට නායකත්වය දෙන අමාත්‍ය හරින් ප්‍රනන්දු මෙතුමාගෙන් අපි අහන්නේ. මේවද කරන්න තියෙන්නේ මේ වෙලාවේ? ගාල්ලේ සමනල පිටිය තිබ්බා මිලියන 100යි, අම්පාරට කෝටි 3යි ජූනි 21 26. තාම මේකේ ෆයිල් හදලා නැහැ ගනුදෙනු පිළිබඳව. අද තියෙනවා යාපනයේ, ඊළඟට 15 60 වල. මම කියන්නේ ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ වෙලාවේ අර ආබාධිත සෙබළුන්ගේ දීමනාව කපලා කට්ටියකට දීලා
කැටියෙන් අවසන් කරන්න,
කට්ටියකට දීලා මේ ආබාධිත සෙබළුන්ගේ මේ දීමනාව. ඒ මිනිස්සු කියනවා ආබාධ වෙලා තියෙන රට ජාතිය ඒකාත්මික කරලා එක්සේසත් කරන්න කියලා. ඒ ආබාධිත සෙබළුන්ගේ බලන්න ඔබතුමා කල්පනා කරලා දීමනාව කපලා නම් කොටසකට කලින් දීලා නම් ඇයි මේව අවදාන්න ගන්න නැත්තේ? මිලියන ගණන් වලින් ලක්ෂ ගණන් වලින් මට මේක කියන්න සභාපතිතුම ඉඩ දෙන්න. උපාධි ගුරුවරු දෙවන අධීරය යටතේ මධ්‍යම බලතේ සමත් වෙලා තියෙනවා 3000ක්. පත්තිම් දීලා තියෙන්නේ 386යි. මධ්‍යම බලතේ මහනුවර ගුරු පුරපාඩු 6300ක් තියෙනවා. මං අහන්නේ මේ අධ්‍යාපන ඇමතිතුමාට මේ වැඩේ කරගෙන යන්න හරින් ප්‍රනාන්දු මැතිතුමාලා තර්ක සේවා සභාවේ කාබාසිද කරන මුදල් මේ අධ්‍යාපන ඇමති අපේ සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාට දෙන්න කියන්න. මේ වැදගත් යෝජනාව කරන්නේ අපි විපක්ෂයේ දේතුමා අගය කරනවා. මොකද මේ මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන සම්බන්ධයෙන් අපිට කැක්කුමක් තියෙනවා. මොකද මමත් මහනුවර අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨම ආපු කෙනෙක් නිසායි සභාපතිතුමනි මම මේයි මේව කරන්නේ. බොහොම ස්තුතියි.
Honorable Udeni Kirindigoda, you have 5 minutes time.
Bhumatme stuti mulasanaruda garmanthumani. Maithane ada me parliamentuyeta chodana tiyenne harasun dewal idiripat karanawa kiyala. Habai e harasun dewal athara harawad deyak idiripat kirima sambandhen hitapu adhyapana amatya vartamana parliamentu mantri garudala salahapperu mattumara ma pramukha mulinma stutiwanta wenawa. Mokada me rate දේශපාලනඥයාගේ දේශපාලන බලාධිකාරය තියෙන්නේ ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් ඔස්සේ. එකක් පළවෙනි ශ්‍රේණියේ ළමයි ඇතුළත් කිරීම. දෙවෙනි එකට මාරුවීම් ප්‍රතිපත්තියක් නැති හින්දා මේ ප්‍රාන්සස් සම්බන්ධයෙන් දේශපාලඥයන්ට ලොකු බලයක් තියෙනවා. ඊළඟට තියෙන්නේ රැකියා සම්බන්ධයෙන්. දේශපාලඥයා පසුපස යන වැඩිතර පිරිසක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවට කොහොමද දේශපාලඥයා බලයට ආවට පස්සේ රැකියාවක් ලබා ගන්න කියන එක. මෙන්න මේක තුලින් සුදුස්සන් යට ගිහිල්ලා නුසුදුස්සන් එළියට එන ක්‍රමවේදයක් මේ රටේ පවතින බව අපි හැමදාම දැක්කා අත්විඳා. හැබැයි මේකට එක අවස්ථාවක ප්‍රායෝගික අත්දැකීමක් තියෙන කෙනෙක් විදිහට මට කියන්න සන්තෝෂයි. ඇත්තරම 80-89 වකවානුවේ රටේ තිබ්බ තරුණ අසහනයත් එක්කම තරුණ අසහන කමිටුව ඇති කළා. එහි මට මතක විදිහට සභාපති ධූරයේ දරුවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එහි වාර්තාව අනුව මේ විභාග ක්‍රමවේදයක් තුළ රජයේ රැකියා ලබා දිය යුතුයි කියන නිර්දේශය ආවා. ඒ නිර්දේශය තුලින් රජයේ රැකියාවක් ලබාගත් පාසලෙන් ඉවත් වෙච්ච ගමන්ම රජයේ රැකියාවකට ගියපු කෙනෙක් විදිහට මම අද මේ පාර්ලිමේන්තුවේ කතා කරමින් කියන්නේ ආඩම්බරෙන්. අත්තරම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ සංකල්පය ගෙනාවට පස්සේ ලංකා බැංකුවට ඒ තරඟ විභාගය තුලින් ලංකාවේ පළවෙනි වෙලාවම මට යන්න හැකියාව ලැබුණා. සුසිල් ප්‍රේමජයන්ත මහත්මත් ලංකා බැංකුවේ හිටපු කෙනෙක් විදිහට දන්නවා. මේ තරඟක විභාග තුල එදා ඒ තරඟ විභාග නොතිබ්බනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ තුල ප්‍රමුඛ පවුලක් විදිහට හිටි අපිට රැකියාවක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය තුල ජනතාවර දේශපාලන බලපෑම් වලින් තොරව තමන්ගේ දරුවට ඉගෙනගත් ශිෂ්‍යයාට රැකියාවක් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීම තමයි මේ සිස්ටම් චේන්ජ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. සිස්ටම් චේන්ජ් කියලා අපි කිව්වට නමට කිව්වට කෑ ගැහුවට අරගල කරාට නායකයෝ පළවා හැරියට සිස්ටම් එක වෙනස් වෙන්නට නම් අපි හැමෝම වෙනස් වෙන්නට ඕනේ. දේශපාලඥයා වෙනස් වෙන්නට ඕනේ, රාජ්‍ය සේවකයා වෙනස් වෙන්නට ඕනේ, රටේ ජනතාව වෙනස් වෙන්නට ඕනේ. එහෙම නැතුව මේ සිස්ටම් එක චේන්ජ් කරන්න එක කොට්ටාශයකට විතරක් බෑ. මේ සිස්ටම් එක තුල හරියට ක්‍රියාත්මක වෙනව නම් මෙතුමා කිව්වා වගේම ඉසෙට්ස්කෝ එක එක කොටස සාධකයක් විදිහට ගත්තොත් ඒ තුලින් රජයේ රැකියා ලබාදීමේ හැකියාවක් තියෙනවා නම් ඒ ක්‍රමවේදය හරියාකාරයෙන් පවත්වාගෙන යනවා නම් ඒකට අවශ්‍ය නිසි විධිවිධාන සලසනවා නම් ඒකට දේශපාලන අනුග්‍රහයකින් තොරව තමන්ගේ දක්ෂතාවය මත රජයේ රැකියාවකට යාමේ හැකියාව ලැබෙනවා. මේක හොඳ යෝජනාවක්, හොඳ ආරම්භයක්. ඒ වගේම කැබිනට් අනුමැතියත් ලැබිච්ච යෝජනාවක් විදිහට කාලාන්තරයකට පෙර ක්‍රියාවේ නොයෙදෙපු මම හිතන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අවධානය යොමු කළ යුතුයි. අනිවාර්යෙන් මේ රටේ ඊළඟ ජනාධිපති වෙන්නේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔහු කෙලෙසද මේ රටේ තරුණයන්ට සලකන්නේ කියන එක. ඒ සඳහා මම හිතන්නේ අර ජන දලස මැතිතුමා කිව්වා වගේ, අලහපරු මැතිතුමා කිව්වා වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ගේ පළවෙනි තැන මේ තරුණයන්ගේ රැකියාව ලබා දීම දේශපාලන බලපෑමෙන් තොරව සිදු කළ හැකි ක්‍රමවේදයක් අපි අඳුන්වා දෙන බවට වග කියන්නට ඕනේ. අන්න ඒ තුලින් පමණයි මම හිතන්නේ මේ රටේ ඉච්ඡා බංගත්වයට පත්චෙති තරුණ පරම්පරාවක් ඇති නොකර ගැනීම සඳහා අනාගතයක් සකස් කරන්න අපිට අඩිතාලම් දාන්න පුළුවන් වෙන්නේ. තරග විභාග තිබ්බට සමහරලාට ඉන්ටර්වියු ප්‍රොසෙස් එකේදී දේශපාලන බලපෑම් වෙනවා. මොකද තරග විභාගයකින් පමණක් සේවකෙක් තර සේවයට බඳවා ගැනීම හැකියාවක් නැති හින්දා
Honorable MP, you have one more minute.
Okay, thank you. ඒ ඉන්ටර්වියු අවස්ථාවේදී දේශපාලන මැදිහත් වීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ, ඔවුන්ගේ කුසලතාවයන් හඳුනාගත හැකි යාන්ත්‍රණයක් සකස් කරන්නට ඕනේ, ලකුණු දීමේ යාන්ත්‍රණයක් සකස් කරන්නට ඕනේ. ඒ තුලින් දේශපාලන මැදිහත් වීම අයින් කරලා තරුණයාට තමන්ගේ දක්ෂතාවය තුළ තමන් කැමති රැකියාවකට යාමේ හැකියාව වරප්‍රසාදයේ ලබා දීම සඳහා මේ යෝජනාව විවහල් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපි ගත්ත මේ මූලාරම්භය ශක්තිමත් ප්‍රතිඵලයක් රටට දායක කරන්නට සුදුසු තත්ත්වයකට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි කියලා යෝජනා කරමින් මා නවතින බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු දලස් ලපර්ම මන්ත්‍රීතුමා.
ගමනේ සභාවේ මූලාසනය සඳහා ගරු උදේන කිරින්දිගොඩ මැතිතුමා සුදුසේ මම යෝජනා කරනවා.
Honorable කිරින්දිගොඩ.
අන්නබයි සුසිල් ප්‍රේමජයන්ත පිළිතුරු කතාව සඳහා ඔබතුමාට විනාඩි 10ක් කාලය තිබෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගරු ඩලස් සලහපෙරු මැතිතුමා යෝජනාවක් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළා තිනවා. මෙහිදී ප්‍රායෝගික ගැටලු කීපයක් මතුවෙනවා. නමුත් මේක සලකා බලන්න පුළුවන් යෝජනාවක්. ඒක තමයි රාජ්‍ය සේවයේ විවිධ සේවල්ට බඳවා ගන්නකොට දුම් පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, ඊළඟට පුස්තකාලාධිපති සේවය, තොරතුරු තාක්ෂණය, මේ ආදී වශයෙන් ගන්නකොට සමහර ඒවා තියෙනවා උපාධිය තමයි මූලික සූසුකම්. ඒතර උපාධිය මූලික සූසුකම් වෙන ඒවා මේකෙන් බැහැර කරන්න වෙනවා.
විදි අපසප උසස් පෙළ සුදුසුකමක් වන රැකියා.
ඒවට පමණ
කළමනා කරන සේවය දාමල්දර්
මට මේ වෙලා තියෙන පිළිතුර. හරි
හරි හරි.
ඔව්. හැබැයි ඊට අමතරව දැන් අපේ ඔබතුමාම දන්නවා බැංකුවලට බඳවා ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ එකවර සම්මාන පහක් තියෙනවා. භාෂාවයි ගණිතයයි ඉංග්‍රීසිත් බයි. එතකොට SSCO එක කීයට තිබ්බත් සාමාන්‍ය පෙළ විභාගයේ මේ ඔය කියන විෂයන් වලට සම්මාන නැත්තම් මූලික සුසුමක් නැති වෙනවා. ඒ තුනත් බලලා උසස් පෙළත් බලලා තමයි අප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. එන්නේ වෙනි රැකියා තිනෝ. හැබැයි එසේ නොවන දැන් උදාහරණයක් වශයෙන් කළමනාකරණ සේවය, ඊළඟට ග්‍රාම සේවා නිලධාරී, ඒ ආදී වශයෙන් විවිධ ආකාරයෙන් ඒ මේ 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 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුසුකම් වන ඒවායේදී මේක සලකා බලන්න පුළුවන්. මොකද වඩා පහසු ක්‍රමයක්. දැන් අපි විද්‍යාපීඨවලට බඳවාගන්නේ දැන් මේ සැරේ කෙලිම ඔන්ලයින් දැම්මා. මාස 6ක් ගත වෙන ඉන්ටර්වියු කාල සීමාව අඩු කරගත්තා. සහතික විතරයි චෙක් කරන්න තිබුණේ. SSCO එකට software එකෙන් program එක හැදිලම තේරිලා ආවා. ඉතින් හරි පහසුයි ඒක. ඉතින් මේ ඉතින් ඒක නිසා දැන්ට SSCO එක උසස් පෙළ විභාගයේ මේ භාවිතා කරන ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම, අපේ පීඨවලට ඇතුළත් කර ගැනීම, ඒ ආදි වශයෙන් ඒක නිසා යොදාගත හැකි රැකියාවන් වලට තෝරා ගැනීමද යොදා ගැනීමෙන් පාරදෘශ්‍යභාවය වැඩි වෙනවා. එතකොට ඒ පුලුවන් තරම් ඉහළට ඉසෙඩඩගේ ගන්නන් ළමයි උනන්දු වෙනවා. ඒක පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ ගැන මෙන්න මේ රැකියා සඳහා සලකා බලන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරමින් පිළිතුරු කතාව අවසන් කරනවා.
දලස් මම පිළිතුරු කරත්
බෙහෙවින් මේ සුතිගරු ඇමතුමනි ඔබතුමා තීන්දුව ගන්න දේශපාලඥයෙක් විදියට ඒ දීපු පිළිතුර ඉතාම වැදගත් වෙනවා. මේක ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමාගේම නායකත්වයෙන් අපි එකතුව පාර්ලිමේන්තුවක් විදියට කටයුතු කරමු කියලා කියන එකත් යෝජනා කරනවා. ඒ වගේම මේ යෝජනාව ඉදිරි කරපු අපේ වසන්තයාපක බණ්ඩාර මැතිතුමාටත් අපේ උදේන කිරිගොඩ මන්ත්‍රීතුමාටත් අතරම මේ ගැන කතා කරන්න හිටියා තිලක් රාජපක්ෂ අපේ අම්පාරේ මන්ත්‍රීතුමා. මොකද විශේෂ කටයුත්තක් කරනවා කියන බැහැර වෙන සිද්ධ වුණා. මధుර විතානගේ මන්ත්‍රීතුමා කාලය ඉක්මවෙච්ච නිසා බැහැර වෙලා ගියා. නම තිබුණා ලේකනේ රෝහණි කුමාරි විජයරත්න මැතිණිය කතා කරන්න බලාපොරොත්තු වෙලා හිටියා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ සිළු දිනාටම කෙසේ වෙතත් සමස්ත පාර්ලිමේන්තුවට වගේම සුදිවන්ත වෙනවා. ගරු ඇමතුමනි මේ මගේ පිළිතුරු කතාවේදී දැන් උදාහරණයක් විදියට බැංකුවම ගත්තොත් ඇත්ත උසස් පෙළ සුසුකම විෂයන් පහක් වුණ ගණිතය භාෂාව සම්මානත් එක්ක ඉංග්‍රීසි. දැන් සර්ච් අගය මත පදනම් වෙලා ඉන්ටර්විව් එකක්නේ කෝල් කරන්න තියෙන්නේ. ඉන්ටර්විව් එකදී පුළුවන් ඒ ටික තියුණාද කියලා චෙක් කරගන්න. දැන් බඳනාගාරයට බඳවා ගැනීම කරන්නේ උසස් පෙළේ. හැබැයි ඒකට උසක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒක සම්මුඛ පරීක්ෂණයේදී ඒ කාරණාව ටික කරගන්න පුළුවන්. ඔතන මම දන්නව නැත්තම් මේ විභාගවලට විතරක් අපි කොච්චර අනවශ්‍ය මුදලකුත් වියදම් කරනවද? ඒක මම නැති කරන්න පුළුවන්. ඒ සියල්ලට වඩා මම විශ්වාස කරන්නේ අපි සභාවක් විදියට කිසිදු ભેදකින් තොරව මේ කටයුත්ත කරොත් තරුණ ප්‍රජාවට දූ පුතුන්ට මේ රටේ විශ්වාසයක් ඇති වෙනවා. අපි සිළු දනාම පිළිගන්නවා. අපි මොන ආණ්ඩුවක හිටියත් ආණ්ඩුව තමයි දැන් ඒක ක්‍රමයෙන් ෂේ වෙලා යන බව ඇත්ත. හැබැයි රැකියාවල් බෙදීමේදී අපි දේශපාලඥයාගේ සාක්කුවෙන් දෙන විදියට තමයි ඉතිහාසයේ පුරාම රැකියාවල් දෙන්නේ. තමන්ට වැඩ කරපු, තමන්ට හිතවත්, තමන්ට කාර්යාල දාපු, තමන්ට කැන්වසින් ගියපු මේ අය තෝරගෙන ඔවුන් රැකියාවලින් සන්නද්ධ කිරීම තමයි ඉතිහාසයේ පුරාම වෙච්ච දේ. මම අර ආරම්භෙදි කිව්වේ ඒකයි. මැතිවරණ වෙන්දේසි පොලේ වැඩියෙන් මාළවි වෙන භාණ්ඩය ඉහළම ලන්සුව හම්බ වෙන්නේ රැකියාවට. රැකියාව පෙන්නල තමයි මේ දේශපාලන කටයුත්තකට, මැතිවරණ කටයුත්තකට ආකර්ෂණය කරන්න හදන්නේ. ඒක නැති කරගන්න තියෙන විශිෂ්ටතම ක්‍රියාමාර්ගය මේක කියලා කියන එක තමයි මගේ යෝජනාව. ඒ නිසා අපි සිළු දනාගේම නැවතත් කියනවා, මම අවධාරණය කරනවා මේ රටේ ජනතාවගේ කැමැත්ත ඉල්ලන දේශපාලන පක්ෂ සියල්ලම මෙය තමන්ගේ මැතිවරණ ප්‍රකාශනවලට ඇතුළත් කරන්නට ඕනේ. මේ අපි මේ පේන්නේ දකුණේ මේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නේ විතරයි. මට හිතාගන්න බෑ උතුරේදී නැගෙනහිරද මේක කොහොමද වෙන්නේ කියලා. ඒ දරුවන්ට වෙන අසාධාරණේ කොහොමද අපි කොහොමද නැති කරගන්නේ කියලා. ඒ ප්‍රශ්නේ වේදනාව අපිට සංවේදී නෑ ඇත්තටම ගත්තොත් එන්න. ඒ නිසා සමස්ත රටේ තරුණ ප්‍රජාවට බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇති වෙන විදියට මේ කටයුත්ත, මේ යෝජනාව උසස් පෙළ සුදුසුකමක් වන රජයේ දෙපාර්තමේන්තු අනුබද්ධ සමාගම් පළාත් සභාවල උසස් පෙළ සුදුසුකමක් වන රැකියාව සඳහා බඳවා ගැනීමේදී ඉසඩ් අගය මත බඳවා ගැනීම අපි එකතු වෙලා මේ රට තුළ ක්‍රියාත්මක කරමු කියලා කියන යෝජනාව නැවත සාහවරු කරමින් මම නිහඬව බෙහෙවින් මිසුදි කාලය වෙන් කිරීම ගැන
බොහොමත්ම ස්තුතියි. අද දින යෝජනා අංක 4 යටතේ ගරු දැලස සලහපෙරු මැතිතුමා විසින් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් සභාවේ එකගත්වේ පළ වෙනවද? ඒ අනුව අද දින ගරු දැලස සලහපෙරු මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 4 වෙනි යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එකගත්වේ පළ වෙනවා. ඊළඟට 5 වෙනි යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ගරු වේලු කුමාර් මන්තුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි. ගෞරව සභයික තලමෙතාංග මුරුපිනර වර්ගලේ மலையக தொழிற்சங்க தியாகிகள் தினம் ஒன்றை பிரகடனப்படுத்துதல் தொடர்பான இந்த பிரேரணையை முன்வைப்பதற்கு முன்னர் இந்த பிரேரணையினுடைய மொழிபெயர்ப்பு தொடர்பாக கந்துரட்ட உருத்திய சமிதி விருதினையாக பிரகாசிட்ட பத்கிரீம கியன ஏ யோஜனாவ சந்தான்வீதி வினவா. මෙතෙන්දී මම කාරණාවක් පෑදිලි කරන්නට ඕනේ. අපි මෙතෙක් මේ රටේ ඉන්දියානු දෙමළ ඇටියට ජන සංකල්පයේ අපේ ජන කොට්ටාසය අඳුනාගත්තේ. අපි මෙවර ජන සංකල්පයේදී අපි මේ ඉන්දියානු දෙමළ කියන එක මලයග දෙමළ, මලයග තමිලර්, මලයග තමිල් කියන ආකාරයට වෙනස් වෙය යුතුයි කියන අපේ ඒ ජනතාවගේ ඉල්ලීම අපි ඇතුළත් කරලා තියෙනවා. එයින්ද මේක තැනක නැත්තම් ප්‍රදේශයක අඳුන්වා දීමක් නෙවෙයි, ජන කොට්ටාසයක අඳුන්වා දීමක්. එම නිසා මින් ඉදිරියට මේ මලයගම් කියන එක ජන කොට්ටාසයක් වෙනුවෙන් කරන ඒ ඇඳුන්වා දීමක් කියන එක මම මතක් කරමින් මගේ යෝජනාව මම ඉදිරිපත් කරනවා. மலையக மக்கள் கூலி தொழிலாளர்களாக இந்த நாட்டுக்கு கொண்டு வரப்பட்டு கடந்த வருடத்தோடு 200 வருடங்கள் நிறைவடைகின்றது. இந்த 200 வருட காலத்திலே இலங்கை தேசத்தினுடைய எழுச்சிக்காக, இலங்கை தேசத்தினுடைய அபிவிருத்திக்காக எங்களுடைய மக்கள் பல்வேறு வழிகளிலே தங்களுடைய பங்களிப்பை வழங்கியிருப்பது மட்டுமல்ல, தங்களுடைய உயிர்களை கூட தியாகம் செய்திருக்கக்கூடிய நிலைகளை நாங்கள் வந்து காணுகின்றோம். குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால், இந்த நாட்டிலே மிக நீண்ட காலமாக ஆங்கிலேயரினுடைய கைகளுக்குள் கொத்தடிமைகளாகவும், அதனை தொடர்ந்து இந்த நாடு சுதந்திரமடைந்த பிறகு சுதந்திரமடைந்த சில மணி நேரங்களின் பின்னரே இந்த நாட்டினது வாக்குரிமையை இழந்த, நாட்டினது அந்த உரிமை இழந்த நாடற்ற சமூகமாக்கப்பட்டவர்களாக நீண்ட காலம் தள்ளப்பட்ட ஒரு சமூகமாக நாங்கள் இருந்திருக்கின்றோம். அவை அதன்போது இருந்த நிலைமைகளின் போது எங்களினுடைய தோட்ட தொழிலாளர்களினுடைய சம்பளம் உட்பட தொழிலாளர் உரிமைக்காக, அதேபோல தோட்ட துறைமார்களினது அடக்குமுறைக்கு எதிராக, எங்களுடைய மக்களினது காணி உரிமைக்காக, எங்களினுடைய மொழி உரிமைக்காக பல்வேறு போராட்டங்களிலே எங்களினுடைய மலையக சமூகம் ஈடுபட்டிருக்கின்றது. அவ்வாறான அந்த போராட்டங்களிலே உயிர் நீத்து எங்களினுடைய சமூகத்தின் எதிர்காலத்திற்காக உயிர் நீத்த அந்த தியாகிகளை தான் இங்கே மலையக தியாகிகள் என நாங்கள் வந்து அடையாளப்படுத்துகின்றோம். குறிப்பாக எடுப்போமாக இருந்தால், 1939 டிசம்பர் மாதம் சம்பள உயர்வு கோரி முள்ளோயா தோட்டத்திலே போராட்டம் ஆரம்பமானது. அந்த போராட்டம் 1940 ஜனவரி மாதம் வரை தொடர்கின்றது. அதன்போது முள்ளோயா தோட்டத்திலே 1940 ஜனவரி 10 திகதியானது அடக்குமுறை கட்டவிழ்த்து விடப்பட்டு காவல்துறையினரது துப்பாக்கிச்சூட்டுக்கு இலக்காகி மலையக தியாகிகள் வரலாற்றை முள்ளோயா கோவிந்தன் ஆரம்பித்து வைத்துள்ளார். அன்று முதல் இன்று வரை நாங்கள் எடுப்போமாக இருந்தால் சம்பள போராட்டம், அதேபோல இந்த அடக்குமுறைக்கு எதிரான போராட்டம், அதேபோல காணி உரிமை போராட்டம், மொழி உரிமை போராட்டம் என பல போராட்டங்களிலே தொடர்ச்சியாக தங்களுடைய உயிர்களை தியாகம் செய்திருக்கின்ற சில நிகழ்வுகளை இந்த இடத்திலே எனக்கு சுட்டிக்காட்ட முடியும். குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால் கண்டி மண்ணிலே மலையக போராட்ட விளையாட்டில் புதிய அத்தியாயத்தை ஆரம்பித்த ஸ்டெலன்பர்க் தோட்டம், கந்தலா தோட்டம் என அழைக்கப்படுகின்ற இந்த தோட்டத்தின் இளைஞர்களான வீராசாமி, வேலாயுதம் ஆகிய இருவரையும் நினைவு கூற வேண்டியது கடப்பாடாக இருக்கின்றது. இவர்கள் வெலிக்கடை சிறைச்சாலையிலே 1942 பிப்ரவரி 27 திகதி காலை 8 வீராசாமியும் அடுத்த நாள் அதே நேரம் வேலாயுதமும் தூக்கிலிடப்பட்டனர். இளம் வயதிலேயே அவர்கள் தியாக வரலாற்றில் இணைந்தனர். தோட்டத்துடன் துரைமாரின் அடக்க முறையை முடிவு கட்டவே இவர்கள் மாற்று வழியை கையாள நேரிட்டது. குறிப்பாக நான் குறிப்பிட வேண்டும், இந்த காலப்பகுதியிலே வாக்குரிமை இல்லை, அரசியல் ரீதியான பலம் இல்லை. அவை அந்த அடக்குமுறைகளுக்கு எதிராக இளைஞர்கள் மாற்று வழிகளை கையாளுகின்ற நிலைமையின் மூலம் இந்த கண்டி மண்ணிலே அந்த தியாகத்தை செய்தவர்களாக வீராசாமியும் வேலாயுதமும் இந்த வரலாற்றிலே குறிப்பிடப்படுகின்றார்கள். அதே போல நாங்கள் எடுப்போமாக இருந்தால், ஆரம்ப காலகட்டங்களை எடுக்கின்ற போது நாங்கள் இந்த இடதுசாரி பிரிவினரது ஆதரவு வந்து மலையக மக்களுக்கு காணப்பட்டது என்பதையும் நாங்கள் இந்த இடத்திலே கூற வேண்டும். அதே போல மலையக மக்களின் காணி உரிமைக்காக 1977 மே 11 திகதி சிவனு லட்சுமணன் மலையக மக்களின் காணி உரிமைக்காக உயிர் தியாகம் செய்தார் என்பதையும் இந்த இடத்திலே நாங்கள் வந்து ஞாபகப்படுத்த கடமைப்பட்டிருக்கின்றோம். அன்றைய சுதந்திர கட்சி அரசாங்கம் பெருந்தோட்டங்களை கையகப்படுத்தி அதற்கெதிராக போராடியவர் சிவனு லட்சுமணன் இளம் வயதிலேயே தனது சமூகத்துக்காக உயிர் தியாகம் செய்தார். அவரின் கல்லறை தற்போது தலவாக்கல டெவான் பகுதியிலே அமைந்திருக்கின்றது. 1958 மொழியுரிமை போராட்டத்திலே உயிர் நீத்த மலையக தியாகிகளான புகவந்தலாவை, கொட்டியாகலை தோட்டத்தில் பிறந்த முத்து ஐயா, அந்தோனி பிரான்சிஸ் ஆகியோரும் நினைவு கூறப்பட வேண்டியவர்கள் என்பதை நான் இந்த இடத்திலே ஞாபகப்படுத்துகின்றேன். தொழிற்சங்க உரிமைக்காக 1956 மே மாதம் 2 திகதி தயகம தோட்டத்தில் ஆரம்பிக்கப்பட்ட போராட்டம் மலையக வரலாற்றில் குறித்து காட்டத்தக்க ஒன்றாகும். இப்போராட்டத்திலே ஏப்ரகாம் சிங்கோ என்ற சிங்கள தொழிலாளர் ஒருவர் உயிர் நீத்தார் என்பதையும் மறந்துவிட முடியாது. இலங்கையர்கள் மலையக மக்களின் வரலாறு தொடர்பாக வந்து தெரிந்து கொள்ள வேண்டும். மலையக மறுமலர்ச்சி நோக்கி பயணிக்க மலையகம் மறுமலர்ச்சி நோக்கி பயணிக்க வேண்டும். இந்த காரணிகளை அடிப்படையாக கொண்டு இன்றும் நாங்கள் எடுக்கின்ற போது சம்பள போராட்டத்திற்கு ஒரு முடிவை காணாத உரிமைக்கு ஒரு முடிவை காணாத நிலையிலே அடக்குமுறைகள், இந்த முகாமைத்துவங்களின் அடக்குமுறைகள் வந்து கட்டவிழ்த்து விடப்பட்ட நிலைமையிலேயே 200 வருடமாகியும் இருப்பது வருந்தத்தக்கதாக இருக்கின்றது. அவை 200 வருடங்களை அடையாளப்படுத்தி நிகழ்வுகளை நடத்தியோ, கொண்டாட்டங்களை நடத்தியோ, அல்லது முகவரி இல்லாத மக்களுக்கு முத்திரை வெளியிடுகின்றேன் என்று அந்த முத்திரையை வந்து நாடு நாடாக சென்று இருக்கக்கூடிய தலைமைகளுக்கு வழங்குவதாலோ, எங்களினுடைய மக்களின் அங்கீகாரமோ, அவர்களினுடைய அடையாளமோ, அவர்களுடைய வரலாறோ, அவர்களுடைய தியாகங்களோ அடையாளப்படுத்த போவதில்லை. அவே நாங்கள் இந்த உயரிய சபையிலே கேட்கின்றோம், மலையக தொழிலாளர்களினது அந்த உரிமைக்கான தியாக போராட்டத்தை ஆரம்பித்து வைத்த முள்ளோயா கோவிந்தனுடைய அந்த மரணம், மறைவு, அந்த வீர மரணம் நிகழ்ந்த ஜனவரி 10 திகதியை இந்த நாட்டிலே மலையக மக்களினது அந்த தொழிலாளர் தியாகிகள் தினமாக பிரகடனப்படுத்தப்பட வேண்டும் என்ற பிரேரணையை இந்த இடத்திலே, இந்த சபையிலே நான் வந்து முன்வைத்து இதனை நடைமுறைப்படுத்துவதற்கான நடவடிக்கைகளை எடுக்குமாறு, அதன் மூலம் மலையக சமூகத்துக்கான அங்கீகாரத்தை, மலையக சமூகத்துக்கான அடையாளத்தை, அவர்களுடைய 200 இந்த நாட்டுக்காக அவர்கள் செய்திருக்கக்கூடிய அந்த பங்களிப்பை, தியாகத்துக்குரிய அந்த பெருமானத்தை பெற்றுத்தருமாறு கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
යෝජනාව ස්ථිර කිරීම සඳහා ගරු එස්.වි. රාධාකෘෂ්ණ මැතිතුමන් විනාඩි 5ක් කාලයක් තිබෙනවා.
ගෞරව වේලුකුමාර් අවර්ගල් ඉන්ද්‍ර කොണ്ടു වඳ පෙරන්โดට පහවිලේ උයර් නීත 34 පෙරුඩේ ත්‍යාගංගලයි අන්ද ත්‍යාගංගලයි ඥාපකපත්තු විදමාක ஒரு ප්‍රකටනතේ කොണ്ടു වඳ ஜனவரி மாதம் 10 தேதி முள்ளோயா கோவிந்தன் இறந்த நாளை செய்ய வேண்டும் என்ற பிரேரணையை நான் வழிமொழிகின்றேன். அத்தோடு மட்டுமல்லாமல் இந்த இந்த அன்சாட்டிலே பதியப்பட வேண்டும் என்பதற்காக நான் இந்த விஷயத்தை இங்கு முன்வைக்கின்றேன். 1939 கோவிந்தன் முள்ளோயா தோட்டம், 1942 வேலாயுதம் கந்தானை தோட்டம் புப்புரசர், ஆயிரத்தி ஐம்பது வெள்ளையன் மிரியாக்கொட தோட்டம் சாமிமலை, ஆயிரத்தி தொள்ளாயிரத்தி ஐம்பத்தி மூணு அட்லின் நோனா என்கஸ்ல தோட்டம், அதே போல ஐம்பத்தி மூணு ஆதியப்பன் மஸ்கேலியா தோட்டம். ஆகவே நான் இதை சமர்ப்பிக்கலாம் என்று நினைக்கிறேன். மிக அன்சாட்கிறாண்டு மங்க மிஸ்திரட்டிக்க தென் அமைக்கு முக்கத மிக திகட்ட தீனோ திஸ் சத்திர தினக்கே நம தீனோ. இந்த மலையக பெருந்தோட்ட பகுதியில அதாவது ஆயிரத்தி எட்நூத்தி பதினஞ்சாம் ஆண்டுக்கு பிறகு பிரிட்டிஷ் இந்த நாட்டுக்கு வந்த பிறகு கொண்டு வரப்பட்ட தமிழ் மக்கள், அதாவது தென்னிந்திய மக்கள் பல்வேறு போராட்டங்களுக்கு மத்தியிலே தங்களுடைய வாழ்க்கையை நடத்தக்கூடிய சூழ்நிலை இருந்திருக்கின்றது. அவ்வப்போது பத்து சீட்டு போராட்டம், அதே போல தொழில் வாய்ப்பு போராட்டம், சம்பள உயர்வு போராட்டம், அதற்கு பிறகு அவர்களுடைய வேலை வாய்ப்பு போராட்டம், மொழி பிரச்சினை போராட்டம் என்ற போராட்டங்கள் பலவற்றிலே கலந்து கொண்ட இந்த தியாகிகளுடைய நாளை நாங்கள் பாராளுமன்றம் மூலமாக பிரகடனப்படுத்தி இந்த நாட்டிலே செய்ய வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்தில் கேட்டுக்கொள்கின்றேன். இந்த வருடம் இருபத்தி நாலாம் வருடம் நாங்கள் நூரேலியாவிலே ஒரு நிகழ்வு நடத்தும் பொழுது இந்த தியாகிகளுடைய தினத்தை கொண்டாடும் முகமாக, அதாவது அனுஷ்டிக்கும் முகமாக நூரேலியா நகரிலே முனிசிபல், அதாவது மாநகர சபைக்கு உட்பட்ட பிரதேசத்திலே அவர்களுக்கான ஒரு தூபியை நாங்கள் ஏற்படுத்தினோம். ஆகவே இதை அரசாங்கம் உடன்பாட்டோடு இந்த தூபியை நிர்வகிக்க நிறுவனம் செய்வதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கின்றேன். ஏனென்றால் நாங்கள் செய்வதை விட அரசாங்கம் இதை செய்ய வேண்டும் என்பதை நாங்கள் எதிர்பார்க்கின்றோம். அந்த மக்களுக்காக செய்யப்பட வேண்டும் என்பதை நாங்கள் எதிர்பார்க்கின்றோம். ஆகவேதான் இந்த ஆயிரத்தி எழுபத்தி ஒன்பது வரைக்கும் இந்த போராட்டங்கள் நடைபெற்றிருக்கின்றன. இறுதியாக சிவனு லட்சுமன், அதற்கு பிறகு பழனிவேல் பல்லைகள தோட்டம் கண்டி என்ற கடைசி நபரோடு இந்த போராட்டங்கள் முடிந்திருந்தாலும், அதற்கு பிறகு அரசியல் ரீதியாக பல்வேறு எங்களுக்கு அனுசரணைகள் கிடைத்து அந்த அரசியல் ரீதியாக பல போராட்டங்களை இப்பொழுது நடத்தி கொண்டு வருகின்றோம். பல்வேறு பிரச்சனைகளிலே அது நாங்கள் ஜனநாயக முறையிலே நடத்தி கொண்டுகின்ற போராட்டமாக இருக்கின்றது. ஆகவே கடந்த காலங்களிலே நடைபெற்ற இவ்வாறான இந்த சூழ்நிலை இன்னும் மாறிவிட்டதா என்பது எனக்கு
தெரியவில்லை.
மாறிவிட்டதா என்பது எனக்கு தெரியவில்லை. எது எப்படி இருந்தாலும் இந்த இந்த தினத்தை ஞாபகப்படுத்த வேண்டியது எங்களுடைய கடமையாக இருக்கின்றது என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். மீட்டு அமத்தரவும் பொடி விழாவ கண்டோன அங்க விஸ்தரவாக கேண்டோன கருவை அமத்துமணி கினிகத்தின நகரைய எக்க எக்க கொட்டசா கேவில நிதான கண்டகையில பிலிபூஜாவ கரலத்தினோம். ஏ பிலிபூஜாவை அவரு திக்க லமே கபாண்டலாசி கரலத்தினோம் பிலிதேண்ட இயற பொலிசிய ஒக்கம கீழா வத்துபல இன்ன கனில் வத்த வத்தை வத்தை மினிசு எக்கத்து வேலை மிக நவத்தல தீனும். இட்ட பஸ்ஸே ஏக பொலிசியே தப்பி இன்ஃபார்ம் கரலா ஏக அரஸ் கரல தீனுவா. நமக்கு மேவாக சித்தியே வத்துவல கரண் நெத்துவ பலாகண்ணேக்கு அமத்திர ஜோதனாவை ஈய ரேவுனே மேக்க ஈய ரேவுனே மங்க இட்ட பஸ் ஈய டிஐஜிட்ட கதா கரல ஒக்க சாமகாமி விதியிட நவத்துவா. நமக்கு அரஸ் கரல தீனுவா மேக்கா ஆண்டு பலாண்டு உனக்கில ஆண்டு நிலதாரி மிகட சம்பந்த உணா கீழே தான் அப்படி ஆராய்ச்சி வெள்ள தீனும் டிஎஜி கீழே தீனும் ஏகக்கென புண்டா பலாண்ட கீழே மே அவஸ்தா பிரகாசகரான் கேமத்தி. தேங்க்யூ.
மீலங்கிட்ட மனோ கணேசன் மெத்துமா ஒத்துமாட்டு வினாடி பாக் காலையாத்தி
வினாடி பாக்க சீமாக்கரன் பாக்கல கருமா லில்லி மக்கரன் கேமதி கெசை உடனே எங்களது பாராளுமன்ற உறுப்பினர் கௌரவ வேலுக்குமார் அவர்கள் மலையக தொழிற்சங்க தியாகிகள் தினம் ஒன்றை பிரகடனப்படுத்தல் என்ற ஒரு தலைப்பிலே கொண்டு வந்திருக்கூடிய அந்த யோசனை முன்மொழிந்தார். எங்களது ராதாகிருஷ்ணன் எம்பி அவர்கள் வழிமொழிந்தார். அதை நான் பெரிதும் பாராட்டி வாழ்த்தி வரவேற்கின்றேன். அதே வேளையிலே வேலுக்குமார் அவர்கள் உரையின் பொழுது ஒன்றை சொன்னார், அமைச்சருக்கு விளங்கியிருக்கும் என்று நினைக்கின்றேன். நாங்கள் இந்திய வம்சாவளி மக்களாக இருக்கலாம், ஆனால் இந்தியர்கள் அல்ல, இலங்கையர்கள். இதையிட்ட அரசாங்கமும் சிங்கள சகோதர மக்களும் மகிழ்ச்சி அடைய வேண்டும், வரவேற்க வேண்டும் என்று விரும்புகிறேன். நாங்கள் இளைஞர்கள் நாங்கள், ஆனால் எங்கள் மக்களுக்கு முழுமையாக பிரஜா உரிமை கிடைத்திருந்தாலும் கூட அந்த பிரஜா உரிமை முழுமையான அளவுக்கு எல்லா மக்களுக்கும் பிரஜா உரிமை கிடைத்திருந்தாலும் கூட முழுமையான பிரஜைகளாக நாங்கள் மாறவில்லை. We are not full citizens yet. all of us obtain citizenship, right? Legally, fine. But we are not full citizens in the country. Ekaya tatte. Enisa adai ningal kavana theduka vendum endru virumbugirai. Adha adipadil than malayaga makkal endra malayaga makkal endra adayalathai naangal ippozhudhu suvigarthu kondirukkindrom. Andha adayalathai adipadil naangal india makkal alla ilangeyargal malayaga sri lankans malayaga ilangeyargal endra adayalathai naangal kondirukkindrom. Adai indha sabaikku naan magichudan தமிழ் பூக்கூட்டின் தலைவர் என்ற முறையிலே எங்களது எம்பிக்கள் இங்கே இருக்கிறார்கள். அந்த முறையிலே நான் எடுத்து கூற விரும்புகிறேன். உண்மையிலேயே இந்த அரசாங்கத்தை பொறுத்தவரையிலே மலைய மக்களை பொறுத்தவரையிலே தோல்வி அடைந்து விட்டதுதான் சொல்ல வேண்டும். கவலையோடு கூற விரும்புகிறேன். காரணம், இந்த அரசாங்கத்தின் தலைவர் நாட்டு தலைவர் கடல் விக்ரமசிங்க அண்டியர் அல்ல. நேற்று மாலை கூட என்னிடம் தொலைபேசி உரையாடி இருந்தார், பிரச்சனை இல்லை. ஆனால் தோல்வி அடைந்து விட்டது. நேற்று உரையாடி is president secretary has sent me the their latest proposed cabinet cabinet proposal that regarding establishing the or announcing or declaring the estate living quarters in that area as a village arbirikindar. உங்களை இந்த செயல்பாடு என்பது வெறுமனே ஒரு ஒரு மோடி மஸ்தான் வேலை என்று நினைக்கின்றேன். மோடி என்றால் இந்திய பிரதமர் நரேந்திர மோடி சொல்லவில்லை, பொதுவாக தமிழிலே ஒரு அப்படி கூட்டு இருக்கிறது. மோடி மஸ்தான் வேலை என்று வித்தை காட்டும் வேலை, அது அப்படி பொருத்தமானதல்ல. உண்மையில் பார்த்த அரசாங்கத்தை பார்த்தால் பாருங்கள், இந்த தோட்ட தொழிலாளர்களின் சம்பளம் பிரச்சனை என்பது 1700 தருவதாக அறிவிக்கப்பட்டிருந்தாலும் கூட ஜனாதிபதி அறிவித்தார், தொழிலமைச்சர் அறிவித்தார், எல்லோரும் அறிவித்தார், கொண்டாடினார்கள், மகிழ்ந்தார்கள். ஆனால் அது கிடைக்கவில்லை. இன்னும் நிலவரையிலே இருக்கிறது. இதோ வருகிறது, அதோ வருகிறது. ஒன்னும் மென்னா கிடைக்கிறோம் படியா வேலாதினா அது நடக்காது. அதுக்குள்ள சந்தை இந்த சந்தை என்ன ஒண்ணு மணி சந்தை என்னமா கேட்க விளாதி என்ன நடக்காது. அது ஒன்று. கடந்த முறை கிடைத்தது 1000 ரூபாய் கூட 1000 ரூபாய் பெற்று தந்து விட்டு சொல்கிறார்கள், பெற்று தரவில்லை, எல்லாரும் கிடைப்பதில்லை. பலருக்கு அவர் கொண்டு வர குழந்தை அடிப்படையில் தான் சம்பளம் நிர்ணயிக்கப்படுகிறது. அடிப்படையில் பார்த்தால் 6000 சம்பளம் கிடைக்கிறது, அப்படித்தானே ராதாகிருஷ்ணன் அவர்களே தெரியும். 5000 ரூபாய் கிடைக்கிறது. அதே போல இதுவும் கிடைப்பதில்லை. அதுவும் ஒரு மோடி மஸ்தான் வேலை தான். தவிர பாருங்கள், இந்திய அரசாங்கத்தின் உதவியுடன் நாங்கள் எடுத்துக்கொண்டது அடிப்படையிலே நரேந்திர மோடி இந்திய
பிரதமர்
எங்களுக்கு வாக்களித்த அந்த 10000 வீடுகள் அடிப்படையில் வீடுகள் இப்பொழுது கட்டுக்கெடுக்கப்பட்டு ஆரம்பிக்கப்பட்டு அந்த வீட்டு திட்டம் இப்பொழுது ஏறக்குறைய இடைநிறுத்தப்பட்ட நிலையில் இருக்கிறது. காரணம், அந்த வீட்டு திட்டத்துக்குள்ளே நடைபெற்ற சில்லுமுள்ளுகள், மோசடிகள், பித்தலாட்டங்கள், ஊழல் செயல்பாடு காரணமாக அந்த திட்டமும் இப்பொழுது பின்தங்கி இருக்கிறது. அது நாங்கள் எங்கள் அரசாங்கம் வந்த பிறகு நாங்கள் நிச்சயமாக அது நிறைவேற்றும் அடிப்படையில் தான் அது இப்பொழுது தேங்கி நிற்கிறது, எதிர்த்துப்பட்டிருக்கின்றது. அது ஒன்று. அடுத்து பாருங்கள், இந்த ஜனாதிபதி அவர்கள் இங்கே வந்து சொன்னார் 4 பில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்து மலையக பெருந்தோட்ட மக்களுக்கு, மலையக மக்களுக்கு, தோட்டத்தின் மக்களுக்கு எல்லாம், குடும்பங்களுக்கு எல்லாம் 10 பேஸ் காணி வீடு கட்டும் காணி தருவதாக சொன்னார். எங்கே காணி? 10 பேஸ் காணியும் இல்லை, ஒன்றும் இல்லை. 4000 கோடியும் இல்லை, 400 கோடியும் இல்லை, 4 கோடியும் இல்லை, ஒன்றுமே இல்லை, இல்லாமல் போய்விட்டது. ஆகவே சம்பளமும் இல்லை இருக்கிறது, வீடுகளும் இல்லை இருக்கின்றன, காணியும் இல்லை இருக்கிறது, ஒன்றுமே இல்லை. அது உண்மை, அதன்மை. ஆகவே ஒன்றுமில்லை. ஆகவே இதை முடி எல்லாம் முடித்துவிட்டு தோல்வியடைந்த அரசாங்கம், தோல்வியடைந்த அரசாங்கம் வேறு வழி இல்லாமல் இப்பொழுது தேர்தல் அதோ வருகிறது இருக்கிற நேரத்திலே இன்னும் 5-6 நாட்களுக்குள்ளே தேர்தல் ஆணையத்துக்கு ஜனாதிபதி தொடர்பாக அறிவிப்பதற்கான அதிகாரம் வருகின்ற அந்த நேரத்திலே இப்பொழுது தோடு குடியிருப்புகளை எல்லாம் கிராமங்களை அறிவிப்பதாக கூறுகிறது. அது பெரிய வேலை அல்ல, பேப்பர் வேலை, அது காகித வேலை, அது இந்த வேலை செய்ய வேண்டாம் என்று கூற விரும்புகிறோம். இது பிரச்சனை அல்ல. எங்களை பொறுத்தவரையிலே போட்ட மக்கள் ஒதுக்கோட்ட மக்களாக வாழக்கூடாது. அவர்கள் தேசிய நிறுவனத்தில் கலக்க வேண்டும். இப்படி கலக்க வேண்டும் பாருங்கள், என்ன தொகுதி கொழும்பு அவிசாவில் பெருந்தோட்டம் இருக்கிறது. அவிசாவலை
போக்கிட்டேக்கு
போனேன், எனது வீட்டில் போக்குவரத்து செல்வது பாவங்கடையில் வீடு இருக்கிறது, அங்கிருந்து போக்குவரத்து செல்வதற்கு 1 மணி நேரம் போனேன். அந்த போக்குவரத்தில் இருந்து பென்றி தோட்டத்தில் கருங்காலி என்ற அந்த மேல் செல்வதற்கு எனக்கு 1.5 மணி நேரமானது. அங்கு சென்று பிள்ளைகள் மக்கள் கேட்கும் பொழுது எத்தனை எப்பொழுது நீங்கள் அவசர நகருக்கு வந்தீர் கேட்டால் சொல்கிறார்கள், நாங்கள் தீபாவளிக்கு வந்த பொங்கலுக்கு வந்தோம் சொல்கிறார்கள். வருவதில்லை. அந்த அளவுக்கு அவங்கள் பழங்குடி மக்கள் மாதிரி வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். எமத்துமா அப்பே ஜனதாவை வத்துக்கரே எல்லாம் உதகலாவோட ஜனதாவை ஜீவத்தனுமா, உதகலா ஜனதாவை ஜீவத்தனுமா, என்ன செய்யலாம் ஜாதி புறவாட கேண்டோனா பள்ளியாக கேண்டோன ஜனாபத்து மேகம் கதாகலம் தீனும் எத்துவா அகபத்து உரை கூட பக்சராஜ் துரை என்ற கூட அப்ப எத்து பேர்னைட்டி அவர் விசுவா கிட்டிய இந்த தீனமா அவர் தன்னோட கதாகலம் தீனும் கேள் தீனும் எத்துவா பிள்ளைகா பிரியாணம் தீனும் தங்கலாண்ட சிங்கள ஜனதா சமக ஜீவத்தோ மட்டோன் மகை ஜனதாவ கந்துக்கரே ஜீவத்த சிங்கள ஜனதா சமக ஜீவத்தனே பெண்கள் தேசிய பிரவாத்துக்குள்ளே எங்கள் மக்களுக்கான சூழலை ஏற்படுத்திக் கொடுங்கள். அது எங்கள் தேவை. அதை செய்வதற்கு அரசு தவறிவிட்டதை கூறிக்கொண்டு இந்த பிரேரணை கொண்ட வேலுக்குமார் அவர்களுக்கும் வழிமொழிந்த எங்களது ராஜாகிருஷ்ணன் அவர்களுக்கும் நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
Thank you very much, honorable member.